ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
මවුබිමින් පුවත් ඔස්ට්‍රේලියාවේ අද උදෑසනවන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය මෙන්න.
අද මාර්තු මාසේ 6 වෙනිදා ඔස්ට්‍රේලියානු වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන පුවත් දෙස අවධානය යොමු කරන මවුබිමින් පුවත් විශේෂාංගය දැන්. වැටුප් ගැටළු ඇතුළු කාරණා මුල් කරගෙන සෞඛ්‍ය වෘත්තිවේදීන්ගේ සම්මේලනය හෙට දවසේ පවත්වන්න සූදානම් කරලා තිබුණු දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනය තාවකාලිකව අත්තිටුවන් නොවුන් තීරණය කරලා තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරයාත් එක්ක ඊයේ හවසේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් තිබුණා. අයවැය යෝජනාත් එක්ක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දීමනා කප්පාදු කරන්න මේ වෘත්තිය සමිති මේ දීමනා කප්පාදු කිරීමේ ක්‍රියාමාර්ගයට එරෙහිව වෘත්තිය ක්‍රියාමාර්ග අරගන්න තමයි සූදානම් වෙලා තිබුණේ. නමුත් එය තාවකාලිකව අත්තිටුවන් නොවුන් තීරණය කරලා තිබෙනවා. ඒත් එක්කම රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් එවැනි වැඩවර්ජනයක් සූදානම් කරලා තිබුණා. එයත් නවත්වන්න කටයුතු කරලා තිබෙනවා. කොමනත් පාර්ලිමේන්තුව නියෝජනය කරන වෛද්‍යවරුන් සම්බන්ධයෙන් තමන්ගේ අප්‍රසාදය රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශයට පත් කළා. මේ ඔවුන් ඒ සම්බන්ධයෙන් පළ කළ අදහස්.
මේ ගැටලුව පිළිබඳ සාකච්ඡාවේදී මේ රටේ වෛද්‍යවරුන් තියෙන බරපතලම ගැටලුවක් තමයි අර්ධපක්ෂීය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විස්තර දාසන ප්‍රමාණයක් ඉන්නවා අපි දන්නේ කතානායකවරයාගේ සිට. ඒතර මෙතනින් අතිමහත් බහුතරයක් අහුගේ ඔක්තෝබර් මාසයේ වෙනකම්ම මේ රටේ සෞඛ්‍ය සේවාවේ රාජකාරී කටයුතු කරපු අය. ඒතර මේ වැටුප, මේ අමතර රාජකාරී, මේ නිවාඩු දින ගෙවීම, ඒවා ওই තරම් අඩු වෙනද වෛද්‍යවරුන්ට කියන්නේ වෛද්‍යවරුන් මොන දිර තියෙන ගැටලු කියන්නේ මේකનો දන්නවා. ඒ කියන්නේ කතා කරපු පිරිස්. හැබැයි අද මේ මොහොතේදී මේ වෛද්‍යවරු පිරිස පාර්ලිමේන්තුව ඇතුළේ තීන්දුව తీරන ගන්න තැන්වලදී ඉතාම ඉස්සාවයක් අක්නවා. මේ සම්බන්ධයෙන් වෛද්‍යවරුන් තාම අප්‍රසාදයේ පළ කරමින් තියෙන අපි විශ්වාසකවද පහුගිය පාර්ලිමේන්තුවට මොන දේශපාලන මතවාද තිබුණත් වෛද්‍යවරුන් රැකගැරීමේ ක්‍රියාවලියේදී පාර්ලිමේන්තුවේදී වෛද්‍යවරු 13 දෙනෙක් ඔවුන් 13 දෙනා සියලු දේශපාලන පක්ෂ ભેද පැත්තක දාලා වෛද්‍යවරුන් රැකගැනීම සහ ඒතුළු සෞඛ්‍ය පද්ධති රැකගැනීම වෙනුවෙන් එකතු වුණා. හැබැයි මෙතෙන්දී අපිට පේන්නේ නැහැ එහෙම ප්‍රවණතාවයක් මේ පාර්ලිමේන්තුවේ ඉන්න වෛද්‍යවරුන් ඇතුළේ. එතන අපි විශ්වාස කරනවා ඔවුන්ට පැහැදිලි වගකීමක් තියෙනවා, ජාතික වගකීමක් තියෙනවා මේ මොහොතේදී මේ රටේ සෞඛ්‍ය පද්ධතිය රැකගැනීම සහ මේ රටේ වෛද්‍යවරුන් රැකගැනීම සම්බන්ධයෙන් තමන්ගේ ස්ථාවරය සහ තමන්ගේ හඬ අවදි කරගන්න.
කෙසේ වෙතත් නලින්ද ජයතිස්ස සෞඛ්‍ය අමාත්‍යවරයා මේ වැටුප් වැඩි කිරීම සිදු කරපු ආකාරය සහ ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් ගන්න බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් පළ කරමින් සෞඛ්‍ය වෘත්තිවේදීන්ගෙන් යම් ඉල්ලීමකුත් සිද්ධ කළා.
අපි දැනෙන මූලික වැටුප් වැඩිමක් ලබා දීලා තියෙනවා. මම හිතා රටක වැටුප් ව්‍යුහයක් සකස් කිරීමේදී වැදගත්ම දේ තමයි මූලික වැටුප් තලයේ ඉහළ නංවන එක. ඒකත් එක්ක සියලු දීමනා වැඩි වෙනවා. කාටවත් කියන්න බෑ 20න් එක 30න් එක කරා කියලා හරි 80න් එක 120න් කරා කියලා හරි 160න් එක 200න් කරා කියලා හරි මාර්තු මාසේ ඒගොල්ලන්ට ලැබුණු එක්ස්ට්‍රා ඩියුටි එක හරි OT එක හරි PH එක වඩා අඩු වුණා කියලා අප්‍රේල් මාසේ. ඉතින් දෙන්න පුළුවන් නම් 80න් එක 120න් එක 160න් එක නෙමෙයි 50 කාර දෙන්න පුළුවන්. අපි හැබැයි මතක තියාගන්න මෙතරම් ප්‍රමාණයකින් මූලික වැටුප් වැඩි කළා. මේ එකිනෙකාගේ තනි තනිව වැටුප් හැදුවාම මම හිතනවා මීටත් වඩා යම් ප්‍රමාණයක් තව පොඩ්ඩක් වැඩි වෙයි කියලා. සාමේ ඒගොල්ලන්ගේ ටැක්ස් එක අඩු වීම ගණන් හදුවාම තවත් අතට ලැබෙන ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට එහෙම තිබියදී මේ මූලික වැටුපට ඔබට පේනවා ඇති සාධාරණව කල්පනා කරාම අපි මේකට 160න් එක හරි 80න් එක හරි 20න් එක හරි දැම්මට පස්සේදී ඒ වැඩිවීම මේ මොහොතේදී ආර්ථිකයට දරා ගන්න බෑ. අපික සාධාරණ වෙන්න ඕන කියලා මම හිතනවා. අපි බඩු මිල අඩු කරන්න මහන්සි වෙනවා. ඉතින් මේක පිළිගන්න පිළි අරගෙන ආර්ථිකය වර්ධනය වෙනකොට අපි ඒ ලිම් වලට යමු.
ඊයේ දවසේ රේගුවේ උසස් නිලධාරීන් එක්ක ජනාධිපතිවරයා විශේෂ සාකච්ඡාවක් පැවැත්වුවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂයෙන්ම ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සහ අලුත් අයවැය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කරලා තියෙනවා. මේ කාලයට ගැළපෙන ආයතනික ව්‍යුහයක් නිර්මාණය කරන්න රේගුව තුල ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිද්ධ කරනවා කියලා එහිදී රේගුවේ නිලධාරීන් එක්ක ජනාධිපතිවරයා සනාහන් කරලා තියෙනවා. රේගුවේ තියෙන අකාර්යක්ෂමතාව, වංචාව, දූෂණය, ජනතාව තුල තියෙන අප්‍රසාදය පිළිබඳවත් මෙහිදී සාකච්ඡා වෙලා තියෙනවා. මේ සඳහා විසඳුම් විදිහට දෙපාර්තමේන්තු මෙහෙයුම් කටයුතු වේගවත් කරන්න, නව තාක්ෂණය පාවිච්චි කරන්න, කාර්යක්ෂම සේවා සපයන්න, ඊට අදාළ සැලසුම් පිළිබඳව සාකච්ඡා කරලා තිබෙනවා. රේගුව තුල තියෙන අක්‍රමිකතා තුරන් කරන්න දැඩි නීති සම්පාදනය කරනවා කියලා අනුකුමාර දිසානායක ජනාධිපතිවරයා එහිදී රේගු නිලධාරීන්ට කියලා තියෙනවා. වගේම ඔවුන්ට උපදෙස් දීලා තියෙනවා ඒ සම්බන්ධයෙන් දැඩි නීති සම්පාදනය කරන්න කියලා. දෑසිරි ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා උත්සව අවස්ථාවකදී ජාතික ජනබල වේගය උදාහරණයට ගෙන කතා කරපු කාර්යයක් සම්බන්ධයෙන් සමාජයේ අවධානය යොමු වෙලා තිබුණා. ඒ තමයි ජාතික ජනබල වේගයෙන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආපු දෘශ්‍යබාධිත සුගත් සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් කරපු ප්‍රකාශය. ඒක සමාජ මාධ්‍යයේ දැඩි ලෙස සංසරණය වුණා. ඒ පිළිබඳ බොහෝ දෙනෙක් නොසතුට පළ කරලා තිබුණා. කොහොම වුණත් ඊයේ දවසේ පාර්ලිමේන්තුවේදී දෑසිරි ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මන්නේ කතාව කියන්න හේතුණු කාරණය සඳහන් කරමින් සුගත් වසන්ත සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගෙන් සහ විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවගෙන් සමාව ඉල්ලා සිටින්න කටයුතු කළා.
සුගත් සිල්වා මැතිතුමා කියන්නේ මාත් එක්ක විශ්වවිද්‍යාලයේ අපේකට හිටපු සහෝදරේ. කිසි වෙලාවක අපේ විශේෂ අවශ්‍යතා සහිත මේ රටේ ඉන්න ප්‍රජාවට කිසිදු ආකාරයේ අපහාසයක් කරන්න හෝ උපහාසයක් කරන්න මගේ බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මම කිව්වේ වෙන කාරණයක් හින්දා නෙමෙයි. එතුමා වගේ කෙනෙක් අතිනුත් උන්වත් තල්ලු කරලා තියෙනවා මේ වෛරය වැපිර ක්‍රියාවලියට. ඒකයි මට කියන්න උමනලා තිබුණේ වෙන කාරණයක් ඉඳන් නෙවෙයි. ඒ නිසා විශේෂයෙන්ම මම සමාව ඉල්ලනවා එතුමගිනුත්, ඒ වගේම විශේෂ අවශ්‍යතා සහිත සියලුම ආදරණීය සහෝදරයන්ගෙන් මේ රටේ.
ඉන්දිය මාධ්‍ය ඊ දිනේ වාර්තා කරලා තිබුණා නරේන්ද්‍ර මෝදි ඉන්දිය අග්‍රාමාත්‍යවරයා එළඹෙන අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරය කරනවා කියලා. ඔහු පැමිණෙන දිනය නිශ්චිත වශයෙන් සඳහන් කරලා නැති වුණත් ඉන්දිය මාධ්‍ය කියලා තිබුණා අප්‍රේල් 5 වෙනිදා ඉන්දිය අග්‍රාමාත්‍යවරයා ලංකාවට එනවා කියලා. රටවල් දෙක අතර ආර්ථිකය, රටවල් දෙකේ සබඳතා, මේ ආදී කරුණු ගණනාවක් කෙරෙහි මෙහිදී අවධානය යොමු කරනවා කියලා සඳහන් කරලා තිබුණා. ඒ වගේම ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලංකාවේ සංචාරය සඳහා පැමිණෙන කියලා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පෞගේ දෙසැම්බර් මාසයේ ඉන්දියාවේදී කළ සංචාරයේදී ආරාධනාවක් කළා. ඒ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පළමු විදේශීය සංචාරය. ඉතින් මේ අනුව බොහෝ දුරට එළඹෙන අප්‍රේල් මාසයේ නරේන්ද්‍ර මෝදි ඉන්දිය අග්‍රාමාත්‍යවරයා ලංකාවට පැමිණෙන්න නියමිතයි. මීට කලින් 2015-2019 වසරවලදී ඔහු ලංකාවේ සංචාරය කරලා තියෙන අනුව මෙවර 4 වෙනි වතාවටයි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ යෝෂිත රාජපක්ෂ පුත්‍රයාත් එක්ක ද්විත්ව බැංකු ගිණුමක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධි කරන පනත යටතේ සිද්ධ කරන විමර්ශනයකට අදාළව ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දෙන්න ඔවුන්ගේ මිත්තණිය ලෙස ප්‍රකට ඩේසි ෆොරස්ට් මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ආවා. එහිදී එතුමියව අත්අඩංගුවට අරගත්තා. ඒ අනුව පසුව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදී ඇයට ඇප නියම වුණා. රුපියල් 150,000 බැගින් පුද්ගලික ඇප 3ක් මත ඇයව ඊයේ දවසේ අධිකරණයෙන් ඇප මත නිදහස් කළා. විමල් වීරවංශ හිටපු ඇමතිවරයාට තමන්ගේ ග්‍රන්ථයක් එළිදක්වන්න වෙන් කරගත් ශාලාව නොලැබී යාම සම්බන්ධයෙන් ඊයේ පැවැතුණු මාධ්‍ය හමුවකදී ඔහු අදහස් පළ කළා. තමන්ගේ උපන්දිනය වෙනුවෙන් සත්‍ය ජීවන අත්දැකීම් පදනම් කරගෙන රචනා කරපු සඳේගින්දර නවකතාව එළිදක්වන්න නියමිත වෙලා තිබුණා. කොමුණත් මුදල් ගෙවලා නීත්‍යානුකූලව ජාතික ලේඛන ආරක්ෂක ශ්‍රවණාගාරය වෙන් කරගෙන තිබුණත් මේ පොතක් එළිදැක්වීමේ උත්සවය අවලංගු කරලා තියෙනවා කියලා විමල් වීරවංශ
ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය SBS සිංහල සේවයෙන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබාගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.